එතකොට රූපස්කන්ධයට පසුව දැන් ඉතින් වේදනාස්කන්ධය. ඒතර වේදනාස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? යාකාච වේදනා අතීතනාගත පසුපන්නං පන්නා අජත්ත බහිවා බහිද්දාවා ඕලාරිකවා සුකුමවා හිනාවා පනිතවා යන්දුරේ සන්තිකේවා තදේකජ්ජං අභිසංයුහිත්වා අභිසංකිපිත්වා අයං උච්චිති වේදනාස්කන්ධ. මේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර රළු සියුම් හීන ප්‍රණිත දුර ළඟ කියන මේ සියලුම වේදනාව එකට එකතු කරලා කැටි කරලා මේකේ වේදනා ස්කන්ධය කියලා කියනවා. එතකොට වේදනා ස්කන්ධ උනේ කොහොමද? අර 11 පොලක තැන තැන වැටලා තියෙන ඔක්කොම වේදනා එකට එකතු කළා තමයි වේදනා ස්කන්ධය කියන්නේ. එතකොට ඒකෙදි අතීත වේදනා කියලා කියන්නේ මොකද්ද? ඉක්ම ගියා වූ, නිරුද්ධ වූ, පහව ගියා වූ, විපරිණත වූ, අස්තංගයට ගියා වූ, වෙසසින් අස්තයට ගියා වූ, ඉසිද පහව ගියා වූ, අතීත වූ, අතීතංශයෙන් සංග්‍රහිත වූ යම් වේදනාවක් වේද, එබඳු සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යන යම් මේ වේදනාවක් වෙන අතීතයි. එතකොට ඉක්මගියේ නිරුද්ධ වෙච්ච නැති වෙච්ච වේදනාවක් තියෙනවා නම් ඒව අතීත වේදනා. එතකොට නොහටගත් ප්‍රත්‍ය සමවාය නූප විශේෂයෙන් නූපම් නොපහළ වූ ප්‍රත්‍යංගේ නූපම් වූ යම් වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව අනාගතයි. එතකොට වර්තමානයේ යම් වේදනාවක් තියෙනවා නම් ඒක වර්තමානයි. එතකොට ඒ සත්‍යයන්ගේ තමන් අයතු තම තමන් කෙරෙහි සුවකීය එක් එක් පුද්ගලයා සතු ශරීරස්තු යම් වේදනාවක් වේද, එබඳු සුඛ වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා මේ ආධ්‍යාත්මික වේදනායි කියන ලැබේ. එතකොට බාහිර වේදනා කියලා කියන්නේ මොකද්ද? ඒ පර සත්‍යයන්ගේ පර පුද්ගලයන්ගේ ආධ්‍යාත්මියේ ඒ පුද්ගලයා තුල උපන්නා වූ, උපාදින්න වූ යම් වේදනාවක් වේද මේ බාහිර වේදනාව. එතකොට එහි සූක්ෂම වේදනාව කියලා කියන්නේ මොකද්ද? කතමං වේදනා ඕලාරිකා සුකුම. අකුසල වේදනා ඕලාරිකයි, අකුසල වේදනාව ඖදාරිකයි, කුසල අව්‍යාකට වේදනා සුකුම. කුසල වේදනාව ඖදාරිකයි, අව්‍යාකට වේදනා සුකුම. දුක් වේදනාව ඖදාරිකයි, සුඛ සුඛාච දුක්ඛම සුඛාච වේදනා සුකුම. සැපයයි උපේක්ෂාසහගතයි වේදනාව සුකුම. ඊට පස්සේ සුඛ දුක්ඛ වේදනා ඕලාරික. සැප දුක් වේදනාව ඖදාරිකයි, උපේක්ෂාසහගත වේදනාව සුකුම. සමාපන්නස වේදනා ඖදාරික, අසමාපන්නස වේදනා ඖදාරික, සමාපන්නස වේදනා සුකුම. කෙන ධ්‍යාන අභිඥා නැති කෙනෙකුට ඇති වෙන වේදනාව ඖදාරිකයි, ධ්‍යාන සමාපatti තියෙන කෙනාට ඇති වෙන වේදනාව සුකුම. සාස වේදනා ඖදාරික, අනාස වේදනා සුකුම. සාස වූ වේදනාව ඖදාරිකයි, අනාස වූ වේදනාව සුකුම. යන්තං වාපන වේදනං උපායුපාදාය වේදනා ඕලාරික සුඛම දත්තක්. ඒ ධර්මයන්ට සාපේක්ෂව වේදනාවේ ඕලාරික සුඛම බව දැනගන්න. මෙන්න මේ වේදනාව ඕලාරිකයි, මේ වේදනාව සුඛමයි කියන්නේ නැතුව ඒ ධර්මයන්ට සාපේක්ෂව. ඊට පස්සේ තත්තකතම වේදනා හීන. හීන වේදනාව කියලා කියන්නේ මොකේද? අකුසල වේදනා හීන ඒ අර පරියයි. කුසල අව්‍යාකත වේදනා පනිත. අකුසල කුසල වේදනා හීන, අව්‍යාකත වේදනා පනිත. දුක්ඛ වේදනා හීන, සුඛ වේදනා අදුක්ඛ සුඛච වේදනා පනිත. එතකොට ඒකත් ඒ වගේ අකුසල වේදනාව හීනයි, කුසල අව්‍යාකත වේදනාව පනිත. ඊට පස්සේ කුසල්ද අකුසල්ද වේදනාව හීනයි, අදුක්ඛ සුඛ වේදනාව ප්‍රණීතයි. ඒ වගේම දුක් වේදනාව හීනයි, සැප වේදනාව උපේක්ෂා වේදනාව ප්‍රණීතයි. දුක් සැප වේදනාව හීනයි, උපේක්ෂා වේදනාව ප්‍රණීතයි කියලා අර විදිහටම සමාපන්නස්ස අස සමාධි නැති කෙනාගේ වේදනාව විහිනයි, සමාධි ඇති කෙනාගේ වේදනාව ප්‍රණීත. එතකොට සාස වේදනා හීනයි, අනාස වේදනා ප්‍රණීත කියලා ඒද හීන ප්‍රණීතකමත් ඒ වේදනාවට සාපේක්ෂව දැනගන්නට. තොර කතමා තත්කතම වේදනා දූරි අකුසල වේදනා කුසල අව්‍යාකත වේදනායි දූරි. එතකොට අකුසල වේදනාව කුසල අව්‍යාකත වේදනාවට වඩා දුරයි. කුසල අව්‍යාකත වේදනා අකුසල වේදනායි දූරි. කුසල අව්‍යාකෘත කුසල් අව්‍යාකෘත සිත්වල ඇති වෙන වේදනාව තියෙනවා නම් අකුසල සිත්වල ඇති වෙන වේදනාවට වඩා දුරයි. මේ දෙක එකට හිටින්නේ නැහැ කවදාවත්. කුසල වේදනා අකුසල වේදනා, අකුසල වේදනායි අව්‍යාකත වේදනායි දුරයි. කුසලයි අකුසලයි වේදනාව අව්‍යාකෘත වේදනාවට වඩා දුරයි. අව්‍යාකෘත වේදනාව කුසල අකුසල වේදනාවන්ට වඩා දුරයි. ඊළඟට දුක් වේදනාව සැප වේදනාවට වඩා දුරයි. ඊට පස්සේ දුක් වේදනාවේ සැප වේදනාවේ අදුක්ඛම සුඛ වේදනාවට වඩා දුරයි. කියලා මේ විදිහට සමාහිතක අසමාහිත කෙනාගේ වේදනාව සමාහිත වේදනා විදිහ කෙනාගේ වේදනාවට වඩා දුරයි කියලා ඒ තැනක දුරේ තකන. ඒත් මේකෙන් කාරණාවක් තියෙනවා තව හොඳට. මේ තත්කතම වේදනා සම්පතිකි. අකුසල වේදනා කුසලයි වේදනා සම්පතිකි. කුසල වේදනා කුසල වේදනා කුසලයි වේදනා සම්පතිකි. අව්‍යාකත වේදනා අව්‍යාකත වේදනා සම්පතිකි. දුක්ඛ වේදනා සම්පතිකි. සුඛ වේදනා එතකොට දුක් වේදනාවට ළඟයි. සැප වේදනාවට ළඟයි. අදුක්ඛම සුඛ වේදනා අදුක්ඛම සුඛ වේදනාවට ළඟයි. කියලා සමාපන්න කෙනාගේ වේදනාව සමාපන්නස කෙනාගේ වේදනාවට ළඟයි. අසමාපන්නස කෙනාගේ වේදනාව අසමාපන්නස කෙනාගේ වේදනාවට ළඟයි. සාස වේදනාව සාස වේදනාවට ළඟයි. අනාස වේදනාව අනාස වේදනාවට ළඟයි. කියලා. එතකොට ওই ටික තමයි අතීත අනාගත වර්තමාන හීන ප්‍රණිත දුර ළඟ කියලා කියන්නේ. මේකෙන් එක කාරණාවක් කියනවා. අපි ලෝකේ ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත, එතකොට ගොරෝසු සිවුම් හීන ප්‍රණීත දුර ළඟ කියලා අපි පුද්ගල භාවයකින් නැන්නට මේ අපි මනින හැම තැනකම තියෙන්නේ ස්කන්ධු ධර්මතා මාත්‍රයක් කියන කාරණාවක් මේකෙන් තේරෙනවා. අපි දුරයි කියලා මනලා තියෙන පුද්ගලයෙකුට කිව්වොත් මේ වේදනාවකට. එතකොට හීනයි කියලා කිව්වනම් අපි හීනයි කියලා තියෙන්නේ මෙන්න මේ වගේ වේදනාවකට. ප්‍රණීතයි කිව්වනම් කියලා තියෙන්නේ මෙන්න මේ වගේ වේදනාවකට. අපි හීන ප්‍රණීත දුර ළඟ කියලා පුද්ගල භාවය අසුර කරන හැමතැනකටම තියෙන්නේ මෙන්න මේ වගේ ස්කන්ධ. එතෙන්දී අපි හොඳ නැහැ කියලා කියන තැනක තියෙන්නේ මේ ඒ ධර්මතාව වලට සාපේක්ෂව අපි පුද්ගල මින්මට සාපේක්ෂව හීන ප්‍රණිත බෙදිනවා වගේ. බෙදෙන තැන් වල ඒ ස්කන්ධයට සාපේක්ෂව හීන ප්‍රණිතකම් බෙදිලා ඉන්නේ තියෙන්නේ. කියලා පුද්ගල භාවයට උබ්බෙන් වූ පවතින මේ ස්කන්ධ ධර්මතාවය පෙන්වනවා මේකේ. ඒ කියන්නේ දැන් අපි කියමු මේ දුර ළඟ කියනකොට අපි පුද්ගලයේ හැටියට ගත්තාම දැන් කුසල් කරන කෙනෙකුට අකුසල් දැන් පව කරන පුද්ගලෙක් හැම වෙලාවෙම දුරින් ඉන්න පුද්ගලෙක් වගේ අපිට පේන්නේ. කන භාවනා කරන දැන් වික්ෂුන් වහන්සේලාට හොරකම් කරන සත්ව වර්ණ මොනසින් නිකන් ලඟ වෙන්නේ. එයා නිකන් දුරින් වගේ ඉන්නේ. කියලා අපි පුද්ගල භාවයෙන් බෙදෙන තැනකදී මෙතෙන් තියෙන දැන් මොකද්ද? අකුසල වේදනාව කුසල වේදනාවට දුරයි. කියන සිද්ධියක් දැන් මේ තියෙන ස්තන්ධ ටිකක් තියෙන. අරු පුද්ගල භාවයකින් දිදුවට දැන් එතන යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව අකුසල වේදනාවක්. එතකොට මෙතන වේදනාවක් තියෙනවා නම් කුසල වේදනාවක්. අන්තිමට මේ අපි පුද්ගල භාවයෙන්ම ඇල්ලලා කියන තැනක මේ තින්නේ ධර්මතාවයක් අන්තිමට. ඒ කියන්නේ කිසිම වෙලාවක සත්පුද්ගලයෙක් ඉන්නවෙන්න ගෑනේ අපි දුරලග කියලා නෙන්න. දුරමයි මැනලා තින්නු මොකේද මේ ස්කන්ධ මාත්‍රයකට. ඒ අන්න ඒ ભેදයයි දැන් මේකෙන් පෙන්වන්නේ දැන් අකුසල වේදනාව සීනයි. අකුසල වේදනාව උදාරික. ඒ තවම රළු. ඒක කුසල වේදනාව ප්‍රණීතයි. කුසල වේදනාව සුපම. ඊළඟට දැන් අපි කියමුකෝ මේ කුසල කරන මට්ටමේ කෙනෙකුට වඩා දැන් ධ්‍යාන වගේ මට්ටමකට පත් වෙච්ච නැත්නම් උපේක්ෂා සහගත මට්ටමකට පත් වුණ එයාට වඩා දැන් කුසල කරන මේ මට්ටමේ කෙනාගේ ස්කන්ධය එයාට වඩා යා ශ්‍රේෂ්ඨයි කියලා අපි නිකන් හිතනකොට ශ්‍රේෂ්ඨ කෙනේ ප්‍රණීතයි. මේ ස්කන්ධ ටිකට නම් මේ ස්කන්ධ ටික ප්‍රණීතයි කියන එක මේ යථාර්ථයෙන් තියෙනවා. ඒ ස්කන්ධයන්ගේ හීන ප්‍රණීතකම මත තමයි ලෝකයේ තුල පුද්ගලයා හොඳ නැහැ, පුද්ගලයා නැත, පුද්ගලයා හොඳයි, පුද්ගලයා නරකයි, පුද්ගලයා හොඳයි කියන බෙදීම යන්නේ ස්කන්ධයන්ගේ තියෙන ඒ ගති ටික. එතකොට මෙයා රළු කෙනෙක්, මෙයා සියුම් කෙනෙක් කියන ගති ටික පෙනෙන්නේ. අපි කියමු දැන් උපේක්ෂා සහගත වේදනාව සුකුමයි කියලා කියනකොට යම් උපේක්ෂා සහගත වේදනාව නිතරම ඇසුරු වෙන කෙනාගේ බාහිර දැන් අපි පුද්ගල භාවය ගන්නකොට මහා ප්‍රසන්න පුද්ගලයෙක් වගේ තේරෙනවා. අනේ මෙයා බොහොම සාන්ත කෙනෙක් කියනවා වගේ තැනකින් අපිට ලෝකෙට හම්බ වෙන්නේ. එතකොට මෙයා මේ ප්‍රණීත පුද්ගලයේ සුකුම පුද්ගලයේ වගේ තැනකින් තමයි ලෝකෙට විද්ධිමාන වෙන්නේ. නමුත් එතෙන්දී තියෙන්නේ මෙයා මේ අපි ලෝකෙ පුද්ගල භාවයෙන් කතා කරන තැනකදී මෙන්න මේ වගේ ස්කන්ධ ටිකකින් තමයි මේ ගතිය හදලා තියෙන්නේ. මහා පරුෂ පුද්ගලයේ, සැර පුද්ගලයේ කියලා අපි කතා කරන තැනක තියෙන්නේ මොකද්ද? එක්ක අකුසල වේදනාවක් එතන තියෙනවා. එක්ක දුක් වේදනාවක් තියෙනවා. හීන වේදනාවක් තියෙනවා. ඒ ටිකේ නිසා කතා කරනකොට අපිට ලෝකේ හම්බ වෙන්න වෙන්නේ සලු, පරුෂ, ගොරෝසු කියන තැනක. එතකොට හැම වෙලාවෙම මේ ස්කන්ධයන්ගේ හීන ප්‍රනීත දුරළඟ කියන සිද්ධාන්තය තමයි තියෙන්නේ. ඒ සිද්ධිය දන්නේ නැතිකම නිසා අපි මේ දුර ළඟ හීන ප්‍රණිත රාලුසියුම් පුද්ගලයෝ ගැන කතා කරනවා. පුද්ගල භාවයක් අපේ මනස තුල ඇතිවෙයි. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ අපිට යම්ම හීනයි කියලා හෝ ප්‍රණිතයි කියලා හෝ සුකුමයි කියලා හෝ පුද්ගලෙක් මයින්න පුළුවන් වුණා නම් අපි මැනලා තියෙන්නේ මේ එතන තියෙන ස්කන්ධ ටිකකට සාපේක්ෂව. එතකොට තව ප්‍රනීත වූ ස්කන්ධ ටිකකට සාපේක්ෂව මෙතන තියෙන ස්කන්ධ ටිකේ කෘත්‍යයටයි අපි මේ කතා කරන්නේ වගේ දැනක. තේරුම්ද කියන්නේ? අපි කියමු තව දැනක කෙනෙක් බොහොම මෙයානම් බොහොම හරි සාන්තයි නැත්නම් බොහොම සංවරයි කියන. අපි කියමු එතන තියෙන ස්කන්ධ ටික කුසල සහගත. යම් උපේක්ෂා සහගත වූ ස්කන්ධයන්ගේ පැවැත්මක් වෙන නිසායි ඒ ඉන්ද්‍රිය සංවරයි වගේ තියෙන්නේ. යම් තැනක අකුසල සහගත හෝ දුක් වේදනා සහගත හෝ යම් සාසෝ හෝ යම් ඖදාරික පැවැත්මක් ස්කන්ධ ටිකක් මතයි අරකෙන අසංවරයි රළුයි කියන සිද්ධිය ලැබෙන්නේ. එතකොට මෙයා නම් මහා රළුයි, මෙයා බොහොම හොඳයි කියලා අපි පුද්ගල භාවයකින් මැන්නට එතන මැනලා තියෙන මොකේද? මෙන්න මේ සුකුම ගොරෝසු ස්කන්ධ වලටයි කියන කාරණාව පෙන්වනවා. මෙන්න මේ කාරණා පුද්ගල භාවයේ අතහරි. ඊට පස්සේ මේ අපි අර රූපේ කලානේ 322 ආකාරයකින් 22 28 ඒ වගේ දැන් මේ 11 ආකාරයක තන තන වැටුණු ඔය වගේ වේදනා ටික ඔක්කොම එකට එකතු කරලා වේදනා ස්කන්ධය කියලා කිව්වනේ. ඒ වේදනා ස්කන්ධයත් කතා කරන්න පුළුවන් එක එක පරයයන් තියෙනවා. එතකොට ඒ වේදනා ස්කන්ධය ගැන 10 ආකාරයකින් කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒක විදින වේදනා ස්කන්ධ, මේ වේදනා ස්කන්ධයේ එක් ආකාරයයි. ඒකාන්තයෙන් කිය හැකි හැම වේදනාවක්ම මොකද? පස්ස සම්පයුක්ත ස්පර්ශය හා බැඳිලා තියෙන්නේ. පස්සපච්චය වේදනා කියලා කියන්නේ හැම වේදනාවකම ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ. වේදනාව ස්පර්ශය හා බැඳිලා තියෙන්නේ, ස්පර්ශය හා යෙදිලා තියෙන්නේ. ස්පර්ශයකින් තොරව වේදනාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒක පස්ස සම්පයුක්ත වේදනා කියලා කියන්නේ ස්පර්ශය හා යෙදිලා තියෙන වේදනාවක් නෙවෙයි. එතකොට වේදනාව කොයි වෙලාවක හරි යම් වේදනාවක් ඇති වුණොත් එතන ස්පර්ශයක් නිසාමයි කියන කාරණාව කියන නිසා පස්ස සම්පයුක්ත වූ වේදනාව. ඊළඟට වේදනාව ද්විදෙන වේදනාවක් කන්ද වේදනාව දෙයාකාරකින් කියන්න පුළුවන්. අති සහේතුකු අති අහේතුකු වේදනාව තියෙනවා. සහේතුක වේදනාව තියෙනවා, අහේතුක වේදනාව තියෙනවා. එතකොට සහේතුක වේදනා කියලා කියන්නේ අහේතුක වේදනා කියන්නේ මොනවද? හේතු කියේ මොනවටද? ලෝභ දේශ මොහ, අලෝභ අධේශ අමෝහ. එතකොට කුසල අව්‍යාකෘත සිත්තියේ දෙන අලෝභ අධේශ අමෝහ කියලා හේතු නවයක් තියෙනවා. ඉගෙනගෙන තියනද? නැද්ද? හේතු නවයක් ඉගෙන ගන්න නැද්ද? එහෙනම් ධම්ම හදේ කරන්නේ. එතකොට ඒකේ තමයි මම ඔය කිව්වේ ධම්ම හදේ කියලා කියන්නේ ධම්ම හදවත වගේ මුළු ඔක්කොම අර්ථය ලැබෙන ලබා ගන්න දැනගන්න තියෙන ධම්ම කරුණු ටික එක්කෙනෙක් ඉගෙන ගන්න තියෙන අවස්ථාව තමයි ධම්ම හදේ කියන්නේ. එතකොට හේතු නවයක් තියෙනවා. කුසල හේතු තුනයි, අකුසල හේතු තුනයි, අව්‍යාකෘත හේතු තුනයි. එතකොට අති ද්විදෙන වේදනා කන්ද අති සහේතුක. සහේතුක වේදනාවක් තියෙනවා කියන්නේ මේ වේදනා මේ හේතු නවය හා යෙදිච්ච වේදනාවකුත් තියෙනවා. අහේතුක අති අහේතුක වේදනා, අහේතුක වේදනා හේතු එකක්වත් හා සමග යෙදිලා නැති වේදනාවකුත් තියෙනවා. අපි කිව්වොත් දැන් කුසල සිතක උපදින වේදනාවක් තියෙනවා නම් එතකොට ඒ වේදනාව කුසල. එතකොට සහේතුකයි ඒ වේදනාව කුසල. අකුසල සිතක වේදනාවක් උපන්නොත් එතකොට ඒ වේදනාව අකුසල. ඒකත් සහේතුකයි, හේතු යෙදිලා. කුසල හේතු අකුසල හේතු ඒ වේදනාව හා යෙදිලා. එතකොට ඒකයි හේතු සහිත මේ වේදනාව, ඒ වේදනා දෙක. ඊට පස්සේ අපි කියමු ඥාන සම්ප්‍රයුක්ත වූ ඥානේ විපාක සිතක් වගේ ගත්තොත්, නැත්නම් ලෝකෝත්තර ඵල සිතක් වගේ ගත්තොත්, ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා සිතක් වගේ ගත්තොත්, මෙන්න මේ වගේ සිතකදී ඇතිවන වේදනාව සහේතුකයි. හැබැයි ක්‍රියා විපාක කියන සිත්වල ඉදිච්ච හේතු මේවා අලෝභදී සමෝහනාට කුසල හෝ අකුසල නෙමෙයි. නමුත් සහේතුකයි, හේතු සහිතයි. දැන් සහේතුක විපාක සහේතුක ක්‍රියා කියලා තියෙනවනේ. ඉක ගන්නෑ නේ. එතකොට දැන් අපි කියමු මාර්ග සිතක් ගත්තොත් එක කුසල්. ඵල සිතක් ගත්තොත් ඵල සිතක් කුසල්ද? ඵල සිත විපාකයි, අව්‍යාකෘතයි. හැම වෙලේම විපාකේ ගත්තාම හැම හිතකම හේතු යෙදෙන්නේ නැහැ. හැම හිතකම හේතු නොයෙදෙනවත් නෙමෙයි. අපි කියමු දැන් රූපාවචර අරූපාවචර විපාක සිත් තුළ නෝනේද? කාම භූමියේ අටමහා විපාක සිත් තියෙනවා. මහා විපාක සිත් අටක් තියෙනවා. ප්‍රතිසන්දි විපාක ඥාන සංප්‍රයුක්ත හේතුක ප්‍රතිසන්දිය කියලා කියනකොට හේතුක ප්‍රතිසන්දි කියලා කියනකොට ඒ සිත කර්ම නෙමෙයි ප්‍රතිසන්දි ඉපදීම පිණිස ගෞතම හිත. නමුත් ඒ හිතේ අලෝභ අධ්‍යේ සමෝහ කියන කුසල ජෛතික යෙදෙන. නමුත් කර්ම නෙමෙයි. එතකොට ඒකට කියන සහේතුක විපාක කියලා. එහෙම නුවණැතුව ඉපදෙන නිසායි ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ලෝකේ බොහොම නුවණ යෙදෙන්නේ නුවණින්ම උපදන එක. දැන් බෝසතාණන් වහන්සේලාට එහෙම ගත්තාම මව් කුසේක ඉන්න කොට බොහෝ දෙනෙකුට ඥාන සම්ප්‍රයුක්ත සිතකින් ප්‍රතිසන්දි ගත්තාම මව් කුසේදිත් නුවණ. ඒ වේ ප්‍රඥාජයිතිකයේ දෙන මව් කුසක. එතකොට ඒ වගේ සිතක කුසල ජෛතිකයේ යෙදුනට ඒ සිත කුසල නෙමෙයි විපාක. ඒ නිසා තමයි ක්‍රියා අව්‍යාකෘත ධර්මයන්ගේ යෙදෙන අලෝභද්ද සමෝහය කියලා කියන්නේ. ක්‍රියා සිත්වල හෝ විපාක සිත්වල හෝ යෙදෙන අලෝභද්ද සමෝහ කියලා තියෙනවා. අලෝභද්ද සමෝහ වුණාට ඒක කුසල නෙමෙයි. එතකොට ඒ අත්ති වේදන ඒ කියන්නේ අත්ති සහේතුකා කියලා කිව්වේ ඒ හේතු යෙදෙන විපාක හෝ ක්‍රියාසිතක යෙදෙන වේදනාවට හෝ එහෙම නැත්නම් කුසල් සිතක යෙදෙන වේදනාවට හෝ අකුසල් සිතක යෙදෙන වේදනාවට කියනවා සහේතුක වේදනා කියලා. ඊට පස්සේ අත්ති අහේතුක චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන වගේ පංච විඥානයේට එතකොට ඔය සම්පටිච්ඡන හිත, සම්තිර්ණ හිත වගේ සිත්වල ගත්තාම හේතු යෙදෙන්නේ නැහැ. මේවා අහේතුක සිත්. ඒ සිත්වල තියෙන වේදනාවට කියනවා මොකද්ද? අහේතුක වේදනාව කියනවා. ඊට පස්සේ ත්‍රිවිදේන වේදනා කඳු වේදනා ස්කන්ධය තුන් ආකාරයි කියලා අපහු කියන්න පුළුවන්. මොකද්ද? අත්ති කුසලෝ, අත්ති අකුසලෝ, අත්ති අව්‍යාකට. එතකොට කුසල් සිත්වල යෙදෙන වේදනාවට කුසල වේදනා කියලා කියන්න පුළුවන්. වේදනාව අකුසල් සිත්වල යෙදෙන වේදනාව අකුසල සහගතයි. එතකොට වේදනාව අකුසල් කියලා කියන්නත් ඕනම් පුළුවන්. ඊට පස්සේ අත්ති වේදනා අව්‍යාකට. එතකොට විපාක හෝ ක්‍රියා හෝ සිත්වල යෙදෙන වේදනාවට කියනවා අව්‍යාකෘත වේදනාව. සිත් ඔය හතරට තමයි බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. මොකද්ද හතර? කුසල වශයෙන් බෙදන්න පුළුවන්, අකුසල වශයෙන් බෙදන්න පුළුවන්, ක්‍රියා වශයෙන්, විපාක වශයෙන්. එතකොට ක්‍රියා විපාක කියන දෙකම වැටෙනවා අව්‍යාකෘතයි කියලා. කුසල අකුසල නෙවෙයි. ඉතිරියක කුසල අකුසල. එතකොට මේක එක එක පරියායෙන් කිව්ය හැකි කුසල අකුසල අව්‍යාකෘත කියලා තුන් පරියායෙන් බෙදලා කියන්න පුළුවන්. වේදනාව තුන් ආකාරයයි කියලා කෙනෙකුට උනන් කිව්වේ. චතුර්විධින වේදනාස්කන්ධ, වේදනාස්කන්ධය හතර ආකාරයි කියලා කියන්න පුළුවන්. කාමවචරු, රූපවචරු, අරූපවචරු, අප්‍රියාපන්න. කාම භූමියේ තියෙන වේදනා තියෙනවා, රූප භූමියේ තියෙන වේදනා, අරූප භූමියේ තියෙන වේදනා, අප්‍රියාපන්න වේදනා කියලා වේදනාව හතර ආකාරයි කියලා කියනවා. පංච විදෙන වේදනා කන්දු, වේදනා ස්කන්ධය පස් ආකාරයි. සැප සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. සැප සහගත වේදනා, දුක් සහගත වේදනා, සෝමනස් සහගත වේදනා, දෝමනස් සහගත වේදනා, උපේක්ෂා සහගත වේදනා කියලා වේදනාව පස් ආකාරකින් කියනවත් පුළුවන්. එතකොට චබ්බිදින වේදනා කන්දු, වේදනා ස්කන්ධය හය ආකාරයයි. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා කියලා මේ ස්පර්ශ ආයතන හයේ නම් කරන්න පුළුවන් වේදනාව හය ආකාර. සත්ත්ව විදින වේදනා කන්දු, වේදනාව හත ආකාරයයි. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ ධාතු සම්පස්සජා වේදනා, මනෝ විඥාන ධාතු සම්පස්සදා වේද. ඒක තියෙනවා. ඇති. ඒ රිලව එළනකොට ඇතුළේ ඉන්න රිලව එළියට පැනලා ඒක පේන්නේ. ඒකනේ. නැවත නැමති පිළව එහාට නැට පයි. අට විදින වේදනා ස්කන්ධ, වේදනා ස්කන්ධය අට ආකාරයි. අර විදිහටම කාය සම්පස්සජා වේදනා කියන තැන දක්වා ගත්තාම පහයි. අති සුඛ වේදනා, දුක්ඛ වේදනා, මනෝ ධාතු සම්පස්සජා වේදනා, මනෝ විඥාන ධාතු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා පහයි. ඒක කාය සම්පස්සජා වේදනාව බෙදෙනවා දෙකට. හරිද? ජීව සම්පස්සජා වේදනා හතරයි, කාය සම්පස්සජා වේදනා අති සුඛ අති දුක්ඛ. හරිද? එතකොට දෙකයි. මනෝ ධාතු සම්පස්සජා වේදනා, මනෝ විඥාන ධාතු සම්පස්සජා වේදනා. මෙන්න මේ විදිහට ආයි. හරිනේ? ඇහැ, කන, දිව, නාසය කියන හතරයි. කය දෙකට වේදනා, සැප සහගත වේදනා, දුක්ඛාගත වේදනා කියලා හතරයි දෙකයි හයයි. මනෝ ධාතු සම්පස්සජා වේදනා, මනෝ විඥාන ධාතු සම්පස්සජා වේදනා දෙකයි අටයි. නවවිදෙන වේදනා ඛන්දු අර විදිහටම වේදනා ඛන්දේ නව ආකාරයයි. චක්කු සම්පස්සජා වේදනා එකයි, සෝත සම්පස්සජා වේදනා දෙකයි, ගාහන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ ධාතු සම්පස්සජා වේදනා හයයි. මනෝ විඥාන ධාතු සම්පස්සජා වේදනා අත්ති කුසල අත්ති අකුසල අත්ති අව්‍යාකත. එවන් නවවිදෙන වේදනා ඛන්දු දසේ දස ආකාරය වේදනාව. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා අත්ති සුඛ අත්ති දුක්ඛ. කාය සම්පස්සජා වේදනාව සැප දුක් වශයෙන් දෙකට බෙදෙනවා. එතකොට හයයි. මනෝ ධාතු සම්පස්සජා වේදනා හතයි. මනෝ විඥාන ධාතු සම්පස්සජා වේදනා අත්ති කුසල අත්ති අකුසල අත්ති අව්‍යාකත. මෙන්න මේ වේදනාව ගැන මෙන්න මේ දහ ආකාරයෙන් කියන්න පුළුවන්. එක පරියායක්, එක ක්‍රමයක්. මේකේ තියෙනවා තව ගොඩක් කාරණ. ඉතින් මේකෙදි කෙනෙකුට වේදනාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න, සම්පූර්ණ දැනගන්න පුළුවන් මේ එක පරියායකින් ඉගෙන ගත්තනම් වේදනාව ගැන සම්පූර්ණ ආස්වාක්ෂය කරගන්න පුළුවන් කෙනෙකුට. වේදනාව ගැන තියෙන ඔක්කොම දැනුම් ටික අහු වෙන මෙන්න මේ ටික තේරුම් කරගත්තන මේක ක්‍රමයක් තේරුම් කරගත්තා. මේ වගේ පරයයන් තියෙනවා 1950. හරිද? වේදනාව ගැන ක්‍රම 1950ක් තියෙනවා. මට මතක හිටි 1950. 1950ක් තියෙනවා. ඒ 1950 මේක දැන් ඉගෙන ගන්නත් ඕනේ. හරිද? එතකොට ඒ ඕනම ක්‍රමයකට දැනගත්තහම වේදනාව පරිණාමය වෙන්න පුළුවන්. වේදනාව පිටින් දකින්න පුළුවන්. වේදනාව කියලා කියන්නේ මෙන්න මේකයි නේද කියන කාරණාව තේරුම් කරගන්න පුළුවන්. එතකොට පරියායන් කියලා කියන්නේ ක්‍රම වෙනස්. එක්කෙනෙක් ආපු ක්‍රමයට වඩා මෙයා යන ක්‍රමය වෙනස්. නමුත් වේදනාව ගැන තියෙන කෙලෙසියක් අනවබෝධයක් තියෙනවා නම් ඒ අනවබෝධය දුරු කළ වේදනාව අවබෝධ කරගන්නත් පුළුවන්. වේදනා වර්ගයන් සංකලේශයක් තියෙනවා නම් ඒ කෙලෙසේ දුරු කරගන්නත් පුළුවන්. වේදනාවේ ඒ කෙලෙසේකින් ඇල්ලලා තියෙනවා නම් ඒ කෙලෙසේ දුරු කරලා වේදනාව මිදෙන්නත් පුළුවන්. එයා ආව මාර්ගය වෙනස්. ලැබිලා තියෙන විමුක්තිය එකයි. හැම වෙලාවෙම දැන් ඊගාව තව පරයයක් තියෙනවා, 10 ක්‍රමයක් අරගෙන තව කෙනෙක් මේ විදිහට දැන් ඉගෙන ගන්න. මෙයා පරේක්ෂණය කරන ජීවිතේ වේදනාව පස සම්පයුක්තයි කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නවා. එක ආකාරයි වේදනාව දෙආකාරයි. සහේතුක වේදනා, අහේතුක වේදනා. මොනවද සහේතුක වේදනා කියන්නේ? ඒ ජීවිතෙන් හොයන මේ සිත්වල තියෙන වේදනාව සහේතුකයි නේද? මේ සිත්වල තියෙන වේදනාව අහේතුකයි නේද? එහෙනම් මේ වේදනාව මෙන්න මේ වේදනාවයි අහේතුක කියන්නේ, හේතු ඉදිරියට නැහැ. මේ වේදනාවයි සහේතුක කියන්නේ. එහෙනම් කියලා හොඳට ජීවිතේ මෙයා මේ වේදනාව වෙන තැන දැනගන්නවා ජීවිතෙන් දකින්න. ඊට පස්සේ මෙන්න මේ වේදනාවයි කුසල් කියන්නේ, මේ වේදනාවයි අකුසල් කියන්නේ, මේ වේදනාවයි අව්‍යාකෘත කියන්නේ. මෙහෙම වේදනාවක් විඳලා කුසල් නොවි ඉන්න බෑ. මෙහෙම වේදනාවක් විඳලා අකුසල් නොවි ඉන්න බෑ. මෙහෙම වේදනාවක් විඳලා කුසල අකුසල රැස් වෙන්නේ. මේ කියලා මෙන්න මේ වගේ තැනක තමයි ඉපදීම කියන්නේ. මේ තැන වගේ තැනක් තමයි විපාක කියන්නේ. මේ කියලා ওই වගේ වේදනාව ගැන ජීවිතේ හැමතැනකම තියෙන දැනගන්න පුළුවන්. එතකොට කාමාවචර වේදනාව කියලා කියන්නේ මෙන්න මේ සිත්වල තියෙන. නැත්තම් මෙහෙම කෙනෙක් ඉන්නවා කියන තැන තියෙන මේ සිත්, ඒ සිත් මෙන්න තියෙන වේදනාව මෙන්න මේක කාමාවචර කියලා දැනගන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම හතර භූමියම දැනගන්න පුළුවන් මේ පරියයි. ඒක ක්‍රමයක්. ඊට පස්සේ පස්සාකර සැප වේදනාව කිවි මොකේද? ඒක ඇති වෙන්නේ කොහොමද? මොන මොන කර්ම මුල් වෙලාද ඇති වෙන්නේ? එතකොට සුඛ ඉන්ද්‍රිය නැත්නම් දුක්ඛ ඉන්ද්‍රිය කිවි මොකේද? ඒක දුක් වේදනාව ඇති වෙන්නේ මොන ස්පර්ශයෙන්ද? ඒ ස්පර්ශයට හේතු කොහොමද? වෙනතනක ඇති වෙනවද? ඔය විදිහට හොඳට තේරුම් ගත්ත හැකි. දස්සේ සෝමනස ඉන්ද්‍රිය, දෝමනස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය, මේ ඉන්ද්‍රිය ඇති වෙන්නේ මොන ස්පර්ශයකින්ද? එකෙන් තියෙන හේතු ටික මොනවද? ඒක හොඳට තේරෙනවා. මේ ආයතන වෙන් වෙලා මේ ඉන්ද්‍රිය ඇති කරගන්න බෑ මේ තැන්වලදී. මේ ඉන්ද්‍රිය ඇති වෙන්නේ මේ තැනදී. මේ ඉන්ද්‍රිය ඇති කරගන්න පුළුවන් මේ තැනදී. කියලා හොඳට ඔය ඔක්කොම හම්බ වෙනවා. මේ එකපාරිය ඔය කොච්චර වේදනාව ගැන ගොඩාක් 1900 ගානක පරියායන් තිබුණාද? මේ කාර්ය 10 එකෙක් ගන්න ඕන කැවති කෙනෙකුට පුළුවන් මේ 10 තෝරලා ගන්න. හරිද? එයාට තියෙන්නේ පරිශ්‍රණය කරන්න වේදනාව ගැන මොකද්ද? වේදනාව පස සම්පයුක්තයි, වේදනාව සහේතුකයි අහේතුකයි, වේදනාව කුසල අකුසල අව්‍යාකෘතයි කියලා, වේදනාව කාමාවචර රූපාවචර අරූපාවචරයි කියලා ඔය මේ පෙන්නපු කාරණා 10 ඉගෙනගෙන ওই 10ට හේතු ටික හොයාගන්න. දැන් ගොඩක් වැඩ නැහැනේ. තියෙන මුළු ජීවිතේ මුළු සසරම ගොඩ යන්න පුළුවන් වේදනාව ගැන මේ කාරණා 10 විතරක් හොයාගන්න. මේ කාරණා 10 හොයාගන්න පුළුවන් නම් මේ කාරණා 10 පුරවන්න විතරයි තියෙන්නේ. දැන් මුළු වේදනාව ගැනම ඉගෙන ගන්න මේක තියෙනවා 1950 වාරයක් මේ වගේ පරියායක් ක්‍රම. ඔය කොහොම ඉගෙන ගන්න කියලා කිව්වොත් එපා වෙන්නේ. ඉච්චර ඕනේ එක ක්‍රමයක් දෙන්න. මම ඔය 950 වාරෙම මම කියලා දෙන්න. කියලා දෙන එකෙන් කැමති කෙනාට කැමති ක්‍රමයේ තෝරගන්න. දැන් ඔන්න එක ක්‍රමයක් කිව්වා. හරිද? දැන් අනිත් ඒවා ටික ඊගව දවසේ අපි කියමු. මේ ක්‍රමයේ තෝරගන්න ඒ වගේ එක ක්‍රමයක් කාරණා 10යි තියෙන්නේ. කාරණා 10යි තියෙන්නේ වැඩි නෑ එක ක්‍රමයයි. ඒ ක්‍රමයට වේදනාව ගැන පරීක්ෂණය කරන්න. පරීක්ෂණය කළාම වේදනාව සම්පූර්ණ කොම වේදනාව ගැන තියෙන ටික දෙනු වෙන. හරිනේ. ඔන්න කෙටි කරලා දුන්නා. මම ගොඩාක් අඩු කරලා දුන්නේ. 1950 වාරයක් ප්‍රභේදගත වූ වේදනාව කාරණා 10කට අඩු කරලා දීලා තියෙනවා. ඒක අවබෝධ කරගන්න.